මෑතකදි ශ්‍රී ලංකාවේ නම ජාත්‍යන්තරයට ගෙනයන්නට සමත්තුණු චිත්‍රපටයක් පිළිබඳව කතාබහ කරන්නට දැන් අපි අද වැඩසටහන සූදානම් වන්නේ. මේ චිත්‍රපටය සුළඟ අප රැගෙන යාවි කියන චිත්‍රපටය. පසුගියදා මේ චිත්‍රපටයට හැකියාව ලැබෙනවා 18 වෙනි ලන්ඩන් අන්තර්ජාතික ආසියානු සිනමා උළෙලේ අවසන් වටයට සුදුසුකම් ලබන්නට, ඒ වගේම නෙදර්ලන්තයේ සිනේකිඩ් ජාත්‍යන්තර චිත්‍රපට උළෙලට සමගාමීව පැවැත්වුණු යුරෝපීය වෙළඳපොළටත් මෙම චිත්‍රපටයට තේරෙන්නට පසුගියදා අවස්ථාව ලැබෙනවා. මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා නුවන් ජයතිලක මේ මොහොතේ අපි ලන්ඩන් නුවර සිට සම්බන්ධ කරගන්නවා. නුවන්, අපි ආයුබෝවන් කියලා පිළිගන්නවා SBS ගුවන්විදුලියට.
ආයුබෝවන් ඔබට.
නුවන්, අපි දැනගන්නට කැමති පළමුවෙන්ම මේ සුළඟ අප රැගෙන යාවි කියන චිත්‍රපටය නිර්මාණයට හේතුපාදක වන වටපිටාව, හේතුපාදක වන කරුණු කාරණා මොනවද කියලා.
ඇත්තටම ඒක නිර්මාණය වෙන්න වුණු හේතු කාරණා තමයි මට මූලිකවම චිත්‍රපටිය දිගු වෘතාන්ත චිත්‍රපටයක් හදීමේ දැඩි උවමනාව ආවමට. මොකද මම කාලයත් එසේ කෙටි චිත්‍රපටි වලින් සිනමාව මොනවා හරි හදන්නේ කොහොමද කියලා ට්‍රයි කර කර උත්සාහ කර කර ඉන්නකොට, ඒ කියන්නේ ඇත්තටම ෆිල්ම් එකක් හදන්නේ කොහොමද කියලා බලන්න මම කෙටි චිත්‍රපටි කරලා බැලුවා. ඒ කියන්නේ සාම්ප්‍රදායිකව හැම අධ්‍යක්ෂකවරෙක්ම මුලින්ම කරන වැඩක් මුළු ලෝකෙම කෙටි චිත්‍රපටි වලින් කරලා බලනවා. තමන්ට කතාවක් කියන්න පුළුවන්ද, එහෙම නැත්නම් මොන හරි චිත්‍රපටයක් කියලා තමන් විශ්වාස කරන දේ කරන්න පුළුවන්ද කියලා. මේක කර කර ඉඳලා මට ඒක ටිකක් ඇති වෙලා ඊට පස්සේ මට ඕනි වුණා දැන් මට පුළුවන් දිගු චිත්‍රපටයක් හදන්න වගේ එකක් මට හිතුණා. ඒකත් එක්ක තමයි මේ මට මම ඉතාම දරුණු ලොකු ආසාවක හිටිය චිත්‍රපටයක් හදන්න ඕනි කියන එක ඇතුළේ. ඉතින් ඒකේ කෙරවල තමයි මේ ෆිල්ම් එක හැදෙන්නේ ඇත්තටම.
නුවන්, විශේෂයෙන්ම දැන් මේ චිත්‍රපටයට හැකියාව ලැබෙනවා 18 වෙනි ලන්ඩන් අන්තර්ජාතික ආසියානු සිනමා උළෙලේ අවසන් වටයට තේරෙන්නට. චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා විදිහට මෙය ඔබ ලබාගත්තු මොන වගේ ජයග්‍රහණයක්ද?
මේක හොඳ ජයග්‍රහණයක් එක පැත්තකින්. මොකද මම අධ්‍යක්ෂකවරයා විදිහට විතරක්ම මේක මේ උළෙලේ මේ වෙච්චි නියෝජනය ගැන මට එහෙම හිතන්න බෑ. මම සම්පූර්ණ ෆිල්ම් මේක කියලා කියන තැනින් මං හිතන්නේ. මොකද මම අධ්‍යක්ෂකවරයෙක් විතරක් නෙමෙයි, මම ඉන්ඩිපෙන්ඩන්ට්ලි ෆිල්ම් හදන කෙනෙක්. ඒකෝට ඉන්ඩිපෙන්ඩන්ට්ලි ෆිල්ම් හදන අයට කියන්නේ ඉන්ඩිපෙන්ඩන්ට් ෆිල්ම් මේක කියලා. ඉතින් ඒකින්ද මම ෆිල්ම් මේක කෙනෙක් විදිහට, ඒ කියන්නේ එක පැත්තකින් මම ප්‍රොඩියුසර් කෙනෙක් විදිහට, අනිත් පැත්තේ මම රයිටර් කෙනෙක් විදිහට, තව පැත්තකින් මම ඩිරෙක්ටර් කෙනෙක් විදිහට, මම අහපව් ඩිස්ට්‍රිබියුටර් කෙනෙක් විදිහටත් මේ මුළු වැඩේම ෆිල්ම් මේක කෙනෙක් විදිහට කල්පනා කරනවා. එතකොට මට ගොඩාක්ම පේන්නේ මට හොඳටම යුරෝපයේ වගේ තැනක, විශේෂයෙන්ම ලන්ඩන් වගේ තැනක, ඒ කියන්නේ UK ප්‍රීමියර් එකක් කරන්න ෆිල්ම් එකකට විශාල කොස්ට් එකක් යනවා. සාමාන්‍යයෙන් ගොඩක් ලෝකේ ප්‍රසිද්ධ රටවල් වල ෆිල්ම් UK ප්‍රීමියර් අනිවාර්යෙන් කරනවා. ඉතින් එතකොට UK ප්‍රීමියර් එකක තියෙන මූලික දේවල් ටිකක් එක්ක ඒ තියෙන විශාල කොස්ට් එක ඉන්ඩිපෙන්ඩන්ට් ෆිල්ම් එක කෙනෙක්ට කොහොමද දරාගන්න හුඟක් අමාරුයි. ඉතින් ඒක මට එකක් නොමිලේම හම්බ වෙනවා මේ ෆෙස්ටිවල් එකේ නියෝජනය. ඒකම මං හිතනවා ලොකු දෙයක් කියලා.
ඒ වගේම නුවන්, දැන් මේ චිත්‍රපටයේ මීට පෙර නෙදර්ලන්තයේ සිනේකිඩ් ජාත්‍යන්තර චිත්‍රපට උළෙලට සමගාමීව පැවතුණු යුරෝපීය වෙළඳපොළටත් තේරුණු චිත්‍රපටයක් බවට පත් වුණා. මෙවැනි චිත්‍රපට විශේෂයෙන්ම ශ්‍රී ලාංකේය චිත්‍රපට මෙලෙස යුරෝපීය වෙළඳපොළක හෝ බටහිර රටක වෙළඳපොළක් තුල නියෝජනය කරන්න ලැබෙන අවස්ථාවන් අපි දකින්නේ බොහෝම අල්ප වශයෙන්. චිත්‍රපටයේ නිර්මාණකරු විදියට මෙය අපිට යම්කිසි ආකාරයකින් පැහැදිලි කිරීමක් කරොත් මේ මොන වගේ ජයග්‍රහණයක්ද කියලා?
ඉන්ඩිපෙන්ඩන්ට් ෆිල්ම් මේක කෙනෙක් විදියට ලංකාවේ වගේ රටක ඉඳලා චිත්‍රපටි හදනවා නම්, ඒ කියන්නේ දිගටම තමන්ට චිත්‍රපටි හදන්න ඕනි කියලා මම හිතනවා නම් ඉදිරියට ඒක වෘත්තිය කරගන්න වෙනවනේ. එතකොට ඒ වෘත්තිය කරගන්න ඒ වෘත්තියේ පැවැත්මක් තියෙන්න වෙනවා. එහෙම නැත්නම් තමන්ට යැපෙන්න බැරි වෙනවා. මොකද විශාල වශයෙන් චිත්‍රපටයක් කියන්නේ කර්මාන්තයක්. එතකොට ඒ කර්මාන්තය තුළ විශාලසේ මුදල් සංසරණය වෙනවා. චිත්‍රපටය හදන්න මුදල් යනවා, විශාල මුදල් ප්‍රමාණයක් යනවා. ආයේ එකට යොදවපු ප්‍රාග්ධනය හාපව හොයාගන්න ඕනේ. ඒ වගේම තව ෆිල්ම් එකක් හදන්න පුළුවන් වෙන්න ඕනේ. එතකොට දිගටම කර්මාන්තය රැඳිලා ඉන්නවා. මේක ලංකාව වගේ රටක මම හිතන්නේ ප්‍රවීණයට පවා මේ වෙනකොට බැරි වෙලා තියෙනවා. දැන් සාමාන්‍ය ලෝකයේ සහ ආසියාවේ අනිත් රටවල් වල ප්‍රවීණ අධ්‍යක්ෂකවරු ගත්තාම ඒගොල්ලෝ වසරකට එකක් වගේ චිත්‍රපටි අනිවාර්යෙන් හදනවා. සමහරක් අය වසරට දෙක තුන චිත්‍රපටි හදන අයත් ඉන්නවා. ඉතින් ලංකාවේ සාමාන්‍යයෙන් ඩිරෙක්ටර් කෙනෙක්ට මම හිතනවා අවුරුදු 5ක් විතර යනවා ප්‍රති ෆිල්ම් එකක් හදන්න. උදාහරණයක් විදිහට ප්‍රවීණයන්ගේ දේවල් ගත්තාම උනත් ඒ අයගේ චිත්‍රපටි ඉක්මනට ගැලවෙනවා. හෝල් පොඩි ප්‍රමාණයක තමයි රිලීස් කරන්න වෙන්නේ. ඉතින් සමහර ප්‍රවීණ අයගේ චිත්‍රපටි රිලීස් කරගන්නත් බෑ. ඉතින් ඒ කියන්නේ කර්මාන්තය ඉස්සරහට යන්නේ නැහැනේ. එතකොට ලංකාව වගේ රටක ඉඳන් බේසිකලි චිත්‍රපටයක් කරන්න ඕනි කෙනෙකුට, අලුත් කෙනෙකුට මම හිතන්නේ නැහැ ලංකාව වගේ තැනක වැඩක් වෙනවා කියලා. ඉතින් දැන් මට පව තේරෙන්නේ නැහැ තාම මේ දේවල් ටික මේ විදිහට සිදු නොවුණා නම් මම ලංකාවේදී මේක රිලීස් කරන්න කොහොමද කියලා මම දන්නේ නැහැ. මොකද මගේ යාළුවෝ ඉන්නවා, මගේ පරම්පරාවෙම මගේ මාත් එක්කම එකට ගොඩනැගුණු යාළුවෝ ඉන්නවා චිත්‍රපටි හදලා අවුරුදු ගණන් තාම අතේ තියාගෙන ඉන්නවා. එහෙම ප්‍රශ්න ටිකක් තියෙනවා. ඒගොල්ලෝ ලංකාව ගැන විතරක් හිතපු සමහරක් අය. දැන් අපි මේ හදපු ෆිල්ම් එක එහෙම මාකට් එකකට ගිහාන් පස්සේ අපිට අපේ ෆිල්ම් ලංකාවේ නැතුව වෙන තැනකට විකුණන්න පුළුවන් වෙනවා කියලා කියන්නේ. එහෙම නැත්නම් වෙළඳ පොලක් හරි ප්‍රේක්ෂකයෝ ටිකක් හම් වෙනවා කියලා කියන්නේ අපිට දිගටම ෆිල්ම් හදන්න පුළුවන් වෙනවානේ. මට ඕනි වුණේ ඒක තමයි. මොකද මට ඕනේ වුණා ලංකාව ස්කේප් කරන්න ටක් ගාලා. මොකද එතනදී ෆිල්ම් හදා හදා ඉඳලා වැඩක් නැහැ. මොකද මම විමුක්ති ජයසුන්දර වගේ ප්‍රවීණ අධ්‍යක්ෂකවරයෙක් ගාව මම හිතන්නේ දශකයක් විතරකට කිට්ටු කාලයක් වැඩ කරා. එයාගේ දැන් එයා කාන් පවා ගත්ත කෙනෙක්. ඉතින් එයාට පවා එයාටත් වැඩ පිළිවෙලක් නැහැ. ලංකාවේ ඇතුළේ ෆිල්ම් එකක් කොහොමද ඩිස්ට්‍රිබියුට් කරන්න හරි එහෙම නැත්නම් ඒකට ඕඩියන්ස් එකක් හදන්න කියලා. එහෙම ඒ වගේ ලංකාවේ ෆිල්ම්ස් වලට එළියේ වෙළඳ පොලක් තියෙනවා. මොකද මිනිස්සු ලෝකයේ මේ වෙද්දි ආසියානු සිනමාවට විශාල වශයෙන් මිනිසුන්ගේ ඇහැ ඇරිලා තියෙනවා. යුරෝපියන් මාකට් එක කියලා කියන්නේ සෑහෙන ලොකු කලාපයක්. ඉතින් ඒකේ අපිට ෆිල්ම් එකක් ගේන්න පුළුවන් කියන්නේ සෑහෙන ලොකු දෙයක්.
අද අපි වැඩසටහනෙන් කතා බහ කරමින් සිටින්නේ මේ වන විට ජාත්‍යන්තරයේ අවධානයට යොමු වී ඇති ශ්‍රී ලාංකික සිනමා නිර්මාණයක් වන සුළඟ අප රැගෙන යාවි කියන සිනමා නිර්මාණයේ අධ්‍යක්ෂකවරයා නුවන් ජයතිලක සමගින්. නුවන්, දැන් විශේෂයෙන්ම ඔබගේ පළමු වෘතාන්ත චිත්‍රපටයේ මේ අධ්‍යක්ෂකවරයෙක් විදිහට නිර්මාණකරුවෙක් විදිහට ඔබව හඳුනා ගන්නට ලැබෙනවා. අපි දැනගන්නට කැමති ඔබගේ පසුබිම, ඔබ කොහොමද සිනමා නිර්මාණකරණයට යොමු වෙන්නේ? අපි ඒ පිළිබඳව තොරතුරු ටිකක් දැනගන්නට කැමති.
මම මේ වේදිකා නාට්‍ය කරන්න පුංචි කාලේ ඉඳන් උගක් ආසාවෙන් හිටිය කෙනෙක්. ඉතින් මම ඕලේ ඒ ලෙවල් ලීලා ඉවරච්ච ගාම ටක් ගාලා වේදිකා නාට්‍ය ලංකාවේ දැන්ට ඔය 90 දශකයෙන් ආරම්භ වෙලා මේ වෙනකොට කීර්ති මොකක් හරි නමක් දිනාගෙන ඉන්න තරුණ නාට්‍ය අධ්‍යක්ෂකවරු ඒ කාලේ ටිකක් මේ කියන කාලෙදි 2000 දශකේ මුල් කාලේ වගේ ඒගොල්ලෝ ටිකක් ඒගොල්ලන්ගේ මුල් අවධිවල වැඩ කර කර හිටියා. ඉතින් ඒවට මම ටක් ගාලා සම්බන්ධ වෙලා මට ඕනි වුණේ වේදිකා නාට්‍ය හදන්න. පුංචි කාලේ නම් මට වේදිකාත් එක්ක බද්ධ වෙච්ච දෙයක් තිබුණා. ඉතින් ඒක සාක්ෂාත් කරගන්න මම උත්සාහ කරමින් ඉන්න වෙලාවක තමයි මට අර ලංකාවේ නාට්‍ය ෆීල්ඩ් එකේ තැනක් නැහැ, රන් වෙන්න විදියක් නැති වුණා. මට එක තැනකදී ඇඩ්වර්ටයිස් මේ මාරු වෙන්න වුණා ජර්නලිසම් වලට. මෙහෙම කරගෙන ඉන්නකොට මට හම්බෙන් හම්බ වෙනවා ඉන්වෙස්ටිගේෂන් ජර්නලිසම් කරන්න. ඉතින් ඒකෙදි හොඳම වැඩේ වෙන්නවා කියන්නේ මට මේ අන්තිමට තිබ්බේ මහයුද්ධයේදී නැගෙනහිර පටන් ගත්තදී මට ජර්නලිස්ට් කෙනෙක් විදියට මේ බැටල් ෆීල්ඩ් එකේ යන්න මට හම්බ වෙනවා. යුද කලාපවලට යනවා මම. යන්නේ මමම කැමරාවක් කරන් තනියම ඩිජිටල් කැමරාවක්. ඒතකොට මම මේ කැමරාවෙන් පින්තූර අරගෙන ආටිකල් ලියනවා. ඒ පින්තූර වලට ආටිකල් ලියනකොට මට ටිකක් මේ ලියන ඒවයි රූපයි අතරේ මොකද්ද ගැටගැහිමක් තියෙනවා වගේ අදහසක් මට දැනුණා. ඊට පස්සේ මට හිතුණා රූප වලින් ගොඩක් දේවල් කියන්න පුළුවන් කියලා. එහෙම ඉන්නකොට තමයි ටිකක් අර කැම්කෝඩර් රෙවොලූෂන් එක ලංකාවෙත් ඒ කාලේ ආවා එක විදිහකට. ඒකත් එක්ක ෂෝට් ෆිල්ම් හදන එක ටිකක් පොඩ්ඩක් ට්‍රෙන්ඩි එකක් වගේ එනකොට මටත් හිතුණා මේ වේදිකාවේ උඩ තියෙන එකයි මේ අතට හවුච්ච කැමරාවයි අතර තියෙන සම්බන්ධය මොකක් හරි එහෙම දෙයක් කරන්න පුළුවන්ද කියලා. එහෙම මම ට්‍රයි කරා ෂෝට් ෆිල්ම් කරන්න. ඒ අතර කාලෙදී මට අහම්බෙන් විමුක්ති ජයසුන්දරව හම්බ වුණා. ඒ විමුක්තිත් එක්කම එකම වෙලාවදී මට හම්බ වුණා ගාමිණී වියන්ගොඩ විමුක්ති ජයසුන්දර චන්න දේශප්‍රිය ප්‍රවීණ කැමරාමන්. මේගොල්ලෝ එක කතා කරනකොට මගේ ෂෝට් ෆිල්ම් අතන විමුක්තිට මට පෙන්වන්න හම්බුණා. ඊට පස්සේ ඒ ගොඩනැගිච්ච සම්බන්ධයෙන් එයා මගේ පළවෙනි ෂෝට් ෆිල්ම් එක බලලා කිව්වා මම මගේ දෙවෙනි ෆිල්ම් එක හදනවා. ඔයාට මේ ආසනන් ජර්නලිසම් තියලා ඇවිල්ලා මාත් එක්ක ෆිල්ම් හදන්න පුළුවන් කියලා. පස්සේ මම එයාත් එක්ක වැඩ කරන්න ගන්නවා. ඊට පස්සේ මම එයාත් එක්ක ඇඩ්වර්ටයිසින් වලට සම්බන්ධ වෙන ලංකාවේ අධ්‍යක්ෂකවරු ගොඩක් කට්ටිය අතර ජනප්‍රිය කෝස් එකක් තියෙන ඉන්දියාවේ පූනේ ෆිල්ම් ස්කූල් එකේ හරි ප්‍රසිද්ධ මේ පාඨමාලාවක් තියෙන සමර් ස්කූල් එකක්. මම ඒකට යනවා. ඒකට ගියාම මට ගොඩක් ඉන්දියාවේ ගොඩක් ෆිල්ම්ස් ගොඩක් ඒ කාලේ මට ගොඩක් ලව් ලංකරා මේකට තියෙන ආදරයක් වගේ ගැටගැහෙන්න. ඒකත් එක්ක තමයි මම ඉතින් හිතුවේ දිගටම ෂෝට් ෆිල්ම් හදුවා. ඊට පස්සේ මම ෆීචර් එකකට යනවා කියලා. මේකද අවුරුදු හැරිලා බැලෙන ඉඳන් අවුරුදු ලොකු කාලයක් මම මේ මූවි ඉමේජ් එක ඉඳලා තිනවා මේ චලන චිත්තවත් එක. ඒතකොට මගේ වෘත්තිය දැන් කවදොරටත් රස්සාව වෙලා තිබුණේ මේ චලන රූප. එතකොට චලන රූප පස්සේ දිගටම ඉන්නනම් මට හිතුනේ මං ආස දේ හැමදාම හිතුවදී ෆිල්ම් හදන්න. ෆිල්ම් හදනවා. ඊට පස්සේ ඒව හදලා විකුණන්න ඕනි. ඊට පස්සේ ඒකට මාකට් එකක් ඕනේ. ඔය වගේ දේවල් මම හිත හිතා හිටියා.
නුවන්, දැනගන්නට කැමතියි දැන් මේ සුළඟ අප රැගෙන යාවි කියන චිත්‍රපටයට හේතුපාදක වන කතාවස්තුව පිළිබඳව යම්කිසි ආකාරයක හැඳින්වීමක් කරොත් අපේ අසන්නන්ට.
මේක හරි කොමන් මාතෘකාවල ලංකාවේ චිත්‍රපටිවල තියෙන එහෙම එකක් නෙමෙයි. මේක ටිකක් අන්කොමන් එකක්. මේක සාමාන්‍ය සිද්ධියක්. එක පවුලක් ඉන්නවා. ඒගොල්ලොන්ගේ ප්‍රධාන ජීවන උපාය වෙන්නේ තවලං හරකෙක්ව තමයි එකනු යැපෙන්නේ කියන්නේ. එතකොට ඒකට අපි ෂූට් කරේ ලංකාව අන්තිමම තවලම මේ මීමුරේ හුන්නස්ගිරි කඳු වලල්ලේ තියෙන්නේ එක. ඒකේ හරකන ඇති වෙලා ඒකත් එක්ක ඒගොල්ලන්ගේ පවුලට ඇතුළේ ඒක ඇතුළේ ඒ හරක ගැට ගැහිලා තියෙන කතාව. ඊට පස්සේ පුංචි ළමයෙකුට ඒක පවුල ළමයෙකුට ඒ හරක හොයාගෙන කොළඹට එන්න වෙනවා. ඊට පස්සේ ඒ ළමයා කොළඹ ඇතුළේ හරක හොයන්න ගන්න උත්සාහය, ඔවගේ දේවල් ටිකක් එක්ක ගැට ගැහිච්චි මේ කතාවක් මේක තියෙන්නේ.
අවසන් වශයෙන් දැනගන්නට කැමති ඔබ රෝල් මොඩල් එකක් කරගන්න, එහෙමත් නැත්නම් පූර්වාදර්ශයක් කරගන්න ජාත්‍යන්තරයේ හෝ ශ්‍රී ලාංකික සිනමා කරුවන් ඉන්නවද? අපි ඒ පිළිබඳ විස්තරත් අවසන් වශයෙන් දැනගන්නට කැමති.
මට ජීවිතේ තදින්ම දැනෙන නිර්මාණකාරයා මට දැනට මේ වෙලාවේ මට හුඟක්ම ආසාවෙන් දැනෙන්නේ ලෙස්ටර් ජේම්ස් පීරිස්. මොකද එයාගේ පළවෙනි චිත්‍රපටිය රේඛාව හදපු කතාව, එයා ඒ රේඛාව නිෂ්පාදනය කරපු විදිහයි මගේ චිත්‍රපටිය මම හදපු විදිහයි ගොඩාක් දේවල් සමානකම් තියෙනවා කියලා මට හිතෙනවා. දැන් උදාහරණයක් විදිහට ලෙස්ටර්ගේ ෆිල්ම් එක එයාට හදන්න ඕනේ වෙනකොට එයා ඒ ෂූට් කරපු ගමට ගිහින් මාස 8ක් ගෙදරක නැවතිලා කාමරයක ඉඳලා ඒ ගෙදර ඉඳන් තමයි ඔය ෂූට් කරලා තියෙන්නේ. මගේ චිත්‍රපටයේ මාස ගණනාවක් මට මීමුරේට, හුන්නස්ගිරියට, ඊට පස්සේ රිවස්ටන් වලට ඒ තවලන් එක්ක යන්න, ඊට පස්සේ ඒ අයත් එක්ක ජීවත් වෙන්න, පොඩි එක වාහනයකින් ගිහිල්ලා ඒ කට්ටියක නතර වෙලා එහෙම කරන්න, ඒ වගේ එයා කරන වගේ දේවල් ගොඩක් මගේ ජීවිතයට සම්බන්ධ එක සමාන. ඒක නිසා මම ගොඩාක් ලෙස්ටර්ට ආසයි. සහ එයා ලියලා තියෙන සමහරක් දේවල් මෙහි බ්‍රිටිෂ් ඉන්ස්ටිටියුට් එක එහෙම තියෙනවා එයාගේ රයිටින්. එයා ඒ කාලේ ජර්නලිස්ට් කාරේ ලියපුවා. මම ඒවා දැන් මේ දවස්වල ටිකක් ටිකක් ගිහින් බලනවා. ලෝකයෙන් මම ගත්තහම මම ගොඩක් කැමති ඉරාන් ෆිල්ම් ඩිරෙක්ටර් කෙනෙක් ඉන්නවා ගොඩක් ජනප්‍රිය, අබ්බාස් කිරොස්තාමි කියලා. එයාට මං ආසයි. මොකද එයා හදලා තියෙන ෆිල්ම් හදලා තියෙන විදිහයි ඒ කතා, එයාගේ පළවෙනි චිත්‍රපටය ළමයෙක් සම්බන්ධයෙන් කතාවක්. ඒවත් එක්ක බැලුවාම එයා වැඩ කරලා තියෙන, එයාත් ඉන්ඩිපෙන්ඩන්ට්ලි ගොඩා වැඩ කරලා තියෙන, එයාගේ වැඩත් මං ආසයි. ඊට අමතරව මං සත්‍යදීත් රායටත් ආසයි. මොකද එයාගේ පාතර පංචාලේ මං ගොඩාක් 100,000 ගානක් බලලා තියෙන ඒක තියෙන දේවල්. ඉතින් යුරෝපෙත් ඉන්නවා ගොඩක් එහෙම ටික බග්මාන්ලා එහෙම වගේ අයටත් මං ආසයි. නමුත් ඒ වුණත් ඊට වැඩිය මට ගොඩක් ළඟින් දැනෙන 3 දෙනෙක් තමයි මං හිතන්නේ මං වාර කිව්වේ.
හොඳයි නුවන්, බොහොම ස්තුතියි SBS ගුවන්විදුලි සමගින් මේ විශේෂ කතාබහට එකතු වුණාට. අපි ඉදිරියේදීත් බලාපොරොත්තු වෙනවා ඔබගේ සිනමා නිර්මාණ පිළිබඳව, ඔබගේ සිනමා නිර්මාණ ලබා ගන්නා ජාත්‍යන්තර ජයග්‍රහණ පිළිබඳව තොරතුරු මේ ආකාරයෙන් කතාබහ කරන්නට. බොහොම ස්තුතියි නුවන්.
ස්තුතියි ඔයගලන්ගේ රේඩියෝ channel එකට ගොඩක්ම. මොකද මේ වගේ ඉන්ඩිපෙන්ඩන්ට් ෆිල්ම් මේකර්ස්ලා මම හිතන්නේ මේ වගේ වැඩ කරන් ඉන්න අය මම හිතන්නේ මේක අහලා මොනවහරි අදහසක් ඒගොල්ලන් මේකෙන් හරි ගන්නවා නම් ඒක මේ ඔයගලන් කරන ජයග්‍රහණයක් කියලා.
SBS, 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 SBS. This is SBS Radio.